මීලාන්ටකරු ආචාරය බන්දුල ගුණාදර මත්තම අපතුමාට මිනිස්සු 23ක කාලයක් තියෙනවා.
රු කතානායකතුමනි 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ඡන්දයෙන් මේ ගරු සභාවට තේරීපත් වෙච්ච මන්ත්‍රීවරයෙක් වශයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ විෂය සම්බන්ධයෙන් මගේ වගකීම ඉෂ්ට කිරීම සඳහා මම නිරන්තරයෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දායක වෙලා තියෙනවා. එනිසා මං හැම අවස්ථාවකදීම මම දන්නා වූ ශාස්ත්‍රය අනුව මේ පිළිබඳ ලිඛිතව පොත්පත් රාශියක් ලියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් බොහෝ විට බෙදා දීලා තියෙනවා. පසුගිය රජයේ අවසන් වන විට සමස්ත ආර්ථිකය මුළු මනින්ම විනාශ වෙච්ච ආකාරය පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව පොතක් ලියලා වෙළඳ පොලේ තිබෙනවා. ආර්ථික ආසානාසිය කියලා. ආර්ථිකයේ කෘෂිකර්මය, කර්මාන්ත සේවා, ඊළඟට විදේශ විනිමය, සංචිත, මේවා සියල්ල විනාශ වෙච්ච ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක විශ්ලේෂණයක් තිබෙනවා. මම එය සභාගත කිරීම සඳහා මිලදීගෙන පාර්ලිමේන්තුවට වෙනත් දිනයක ලබා දෙනවා. මේ අවස්ථාවේ මම මේ පොත ගෙනල්ලා නැහැ. ඒක ලිඛිතව සියලුම සංඛ්‍යා දත්ත සහිතව රට සම්පූර්ණයෙන් මේ තියෙන කෘතිය යහපාලන ආණ්ඩු සමයේ ආර්ථික ආසනාසිය මුණුමණින්ම කඩා වැටිලා තියෙන ආකාරයේ පිළිබඳ ආර්ථික විද්‍යාත්මක මේ ලෝකේ ඉන්න ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ආචාර්යවරයෙක් හෝ වෙනත් ඕනේ විද්වතෙකුට විශ්ලේෂණය කරලා නිගමනය දෙන්න පුළුවන් ආකාරයට මම මේක ඔප්පු කරලා තියෙනවා. මම මේ පොත සභාගත කරනවා. හැබැයි පුස්තකාලයට ලබා දීලා තියෙන පොත, ඒ පොතේ ඡායා පිටපතක් අරන් මගේ කතාවේ කොටසක් ලෙස ඇතුළු කරන ලෙස මං ඉල්ලා සිටිනවා. පුස්තකාලයේ මේ පොත තිබෙනවා. දැන් ලෝඩ් කෙල්වින් කියන සාමිවරයා ලෝකෙ පිළිගත්ත මෙසේ කියලා තියෙන කතානායකතුමනි, ඔබට ඔබ කතා කරන දේ මැනිය හැකි විට සහ එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ හැකි විට ඔබ ඒ ගැන යමක් දනි. ඔබට එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ නොහැකි විට ඔබේ දැනුම සොච්චං හෝ සෑහීමට පත් නොවන ආකාරයේය. ඒ දැනුමේ ආරම්භය විය හැකිය. නමුත් ඔබ යම් තාක් හෝ ඔබගේ සිතුවිලි විද්‍යාත්මක තලයකට ගෙන ගොස් නොමැත. මේ පාර්ලිමේන්තුවේ විවාද බලා සිටින විට මට තේරෙන්නේ ඔබතුමන්ලා අදහන දේශපාලනය අනුව මේ ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියන එකත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විෂයක් කියන එකත් පිළිගන්නේ නැතුව එකිනෙකාට අවලාද ලගා ගැනීමෙන් අපි බැනහඬ ගහ ගැනීම තමයි කෙරෙන්නේ. නමුත් ඒ සඳහා නෙවෙයි අපි ඔය පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. මේ රට නියත වශයෙන්ම මේ යන පිළිවෙත අනුව බංකොලොත් වෙන බව දැනගෙන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියේදී මුදල්ලා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියම සිටියේදී මම මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මේ ගරු සභාවට පනතක් ඉදිරිපත් කළා. පනත තමයි 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. මං ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත මං දැන් සභාගත කරනවා. මේ පනතේ ප්‍රධාන කරුණු තුනක් අපි මේ නීතිය සම්මත කළා. 1. 2006 වන විට ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය ධනදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 5%ක් විය යුතු අතර එනික් බිති කවර රජය බලයට පත් වුණත් මේ බජට් ඩෙෆිසිට් එක අයවැය පරතරය ධනදේශීය නිෂ්පාදනයේ 5%ට වඩා අඩු මට්ටමේ පවත්වාගෙන යන්න ඕනේ. 2006 සිට දිගටම එහෙම වුණා නම් දේශීය විදේශීය වශයෙන් පියව ගන්න බැරි තරම් ණය ගන්න වෙන්නේ නැහැ. අයවැය පරතරය ලෝකයේ දියුණු හැම රටකම පාර්ලිමේන්තු විසින් හැමදාම අයවැය විවාදවල ලෝකයේ ඕනම රටක අයවැය විවාදය ආරම්භ බලන්න කතා කරන්නේ බජට් ඩෙෆිසිට් එක ගැන විතරයි. එංගලන්තේ පාර්ලිමේන්තු ආරම්භ බලන්න ලෝකයේ ඕනම රටක පාර්ලිමේන්තුවේ තියෙන හැන්සාඩ් ආරම්භ බලන්නේ විද්වත් මන්ත්‍රීතුමන්ලා පමණයි ඒ විවාද සඳහා සහභාගී වෙන්නේ. බජට් ඩෙෆිසිට් එක ගැන විතරයි සාකච්ඡාව. වෙන කිසි දෙයක් ගැන අයවැය කතා වෙන්නේ නැහැ. අපි 2006 සිට දිගටම බජට් ඩෙෆිසිට් එක 105ට අඩුවෙන් පවත්වාගෙන යන්න කියලා මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කළා. 2 2013දී නොපිය වූ මුළු රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට අඩු කළ යුතුයි කියලා නීතියෙන් නියම කළා මේ පාර්ලිමේන්තුව. එතකොට 2013 කියන්නේ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඊට පස්සේ කිව්වා කවදක්වත් ඊට පස්සේ නාණ්ඩු මේ සීමාව ඉක්මවන්න බෑ. ඒක තමයි නීතිය. ඊට පස්සුව 3 ලංකා ආණ්ඩුව රටේ ණය වලට ඇප වෙනවා නම් දලදේශීය නිෂ්පාදනයෙන් 4.5%ට වඩා ඇප වෙන්න බෑ කිව්වා. දැන් මම මේ කියන එක මම ඔප්පු කරනවා. ඒ සඳහා මම 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතමම් සභාගත කරනවා. එතකොට ඒ ටික කළා නම් ඉන් පසුව කවදාක්වත් ලංකාව බංකොලොත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආපු ආණ්ඩුව දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලෙස 105 හෝ ඊට අඩු මට්ටමේ තියාගෙන ගියා නම් රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයේ 60%ේ තියාගෙන ගියා නම් ණය සඳහා විදේශවලට 4.5 ඇපුම් නැත්තම් එදා ඉඳන් අද මේ රටපත් වෙච්ච තත්වයට සහතික වශයෙන්පත් වෙන්නේ නැහැ. මේක තමයි විද්‍යාත්මක විසඳුම පාර්ලිමේන්තුව දීලා තියෙන. එහෙනම් කවුද රට බංකොලොත් කරාට වගකීම යුත්තේ? 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත කඩා දැමීමට සම්බන්ධ වෙච්ච සියලු දෙනා කැළණි ගිහිල්ල වෙලා සමාව ගන්න ඕන. එක්කෙනෙක් නෙමෙයි. අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මූල්‍ය කළමනාකරණයට නම් ආවේ නෑ නෑ. මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර කරුණාකර මට කතා කරන්න දෙන්න. අපි මෙහෙම නීතියක් ගෙනාවද නැද්ද කියලා කියන්න. නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළාද නැද්ද? ඒ නීතිය සම්මත කරපු එක බජට් ඩෙෆිසිට් එක 2006 ඉඳන් 105ට තියාගෙන ඉන්න කියන එක කරේ නැති ආණ්ඩු. මේ දලදේශීය නිෂ්පාදනයේ 108ට ගෙන්නේ නැතුව අසීමිත ලෙස හවරින් බොන්ඩ් සර්ව මේවා නිකුත් කළා ණය ගත්ත ආණ්ඩු. ඒ ආණ්ඩු වලට සම්බන්ධ වෙච්ච නොවිච්ච පාර්ලිමේන්තුව තුල ඉන්න සියලු දෙනා අයවැය සම්මත කරලා දීපු ඔක්කොම අය දඬුවම් ලැබිය යුතුයි උසාවියෙන්. ඒක නිසානේ මේ කඩාන වැටෙන්නේ. මේක කඩා වැටෙන්න ලෝකේ සියලුම ආර්ථික විද්‍යුතුම් පිළිගන්න හේතු දෙකයි තියෙන්නේ. මේ අපි එක එක්කෙනාට බොරුවට අත දික් කළා හේතු කියන්න ඕනේ නැහැ. හේතු දෙකයි. ජංගම ගිණුම හිංගියන් දෙකක්. පළවෙනි හිංගිය තමයි රාජ්‍ය අයවැයේ ජංගම ගිණුම හිංගිය. වර්තන ගිණුම හිංගිය. කරන්ට් account deficit එක. දෙවෙනි එක තමයි අන්තර්ජාතික ගෙවුම් තුලාවේ ජංගම ගිණුම හිංගිය. තිස්ස දන්නෝ. ඇයි කතානායකතුමනි මොකද්ද රාජ්‍ය අයවැය ජංගම ගිණුම හිංගිය කියන්නේ? කරන්ට් account එකේ හිංගිය කියන්නේ රජයක් එදිනෙදා පවත්වාගෙන යාමේදී දැරිය යුතු වන දරණ වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට පමණක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් පුනරාවර්තන වියදම්. මොනවද ප්‍රධාන පුනරාවර්තන වියදම්? රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප්. හොරකම් කරන්න පුළුවන්ද? ගෙවන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. 2 සමෘද්ධි ඇතුළු අනිකුත් ස්ථානාධාර දිලිඳු ජන කොටස් වල සමාජ ආරක්ෂක දැලට ගෙවන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. රාජ්‍ය ණය සඳහා පොලිය හැමදාම ගෙවන්න ඕන. කාගේ ආණ්ඩුව තිබුණා? දැන් කවුරු ජනාධිපතිතුමා වුණා? මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා වුණත්, ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපති වුණත්, මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපති වුණත්, චන්ද්‍රිකා වුණත්, ජේ.ආර්. වුණත් මේ ඕනෑම රාජ්‍ය නායකයෙක් සිටියේදී නිදාසින් පස්සේ හැමදාම ආණ්ඩුවට වර්තන වියදම පියෝගන්න ප්‍රමාණවත් ආදායමක් නෑ. බදු කොච්චර වැඩි කළත් මේ පුනරාවර්තන වියදම් පියෝගන්න ප්‍රමාණවත් ආදායමක් නෑ. මං 1989 තිස්සල අපි ඔක්කොම ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාලා අපි පාර්ලිමේන්තුවට ආපු ගමන් කරපු මංගල අයවැය කතාවේ මේක සුද්ධ සිංහලෙන් කියලා ඒක අයවැය කතාවටත් ඇතුළු කරලා තියෙනවා. ආණ්ඩුවක් එදිරිදා පවත්වාගෙන යා මේ වියදම් පියවන්න ආදායමක් නෑ. එතකොට ඊට පස්සේ තමයි දාන්නේ ප්‍රාග්ධන වියදම්. මම මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රමයෙන් ඒ සියල්ල කරලා තියෙන්නේ හැම ආණ්ඩුවම්බ දේශීය විදේශීය වශයෙන් ණය අරන්. ණය මේ ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න බැරි වෙච්චාම සවරින් බොන්ඩ් ඉෂු කරලා වෙළඳ පොලෙන් ණය අරන්. ඒ ටික ප්‍රමාණවත් නැති වෙච්චාම තියෙන වත්කම් විකුණලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ යුගය ඊට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යුගවලදී විකුණන්න පුළුවන් ටික ඔක්කොම වික්කා. ඊට පස්සේ මදි වෙච්චාම දිගටම සල්ලි අච්චු ගැව්වා. මේක තමයි හැමදාම කරේ. ආණ්ඩුව කවුරු වුණත් මුදල් ඇමති කවුරු වුණත් මේක තමයි කරපු දේ. එතකොට මේක කලේ කොහොමද කියන එක පිළිබඳ මම ඔබතුමාලට සංඛ්‍යාවක් කිව්වොත් 1992 දී කතානායකතුමනි අවුරුදු 30කට ඉස්සෙල්ලා මං කියන්නේ බදු ආදායම රුපියල් බිලියන 76යි බිලියන 1992 දී මේට අවුරුදු 30කට ඉස්සෙල්ලා. එතකොට පුනරාවර්තන වියදම තිබුණේ ඒ කාලේ ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ බිලියන 89ක්. ජංගම ගිණුමේ හිඟියේ වර්තන ගිණුමේ හිඟියේ කරන්ට් account deficit එක 100 බිලියන 13යි. ඇයි 92 දී මේට අවුරුදු 30කට ඉස්සෙල්ලා බදු ආදායම වශයෙන් එකතු කරගන්නේ බිලියන 76යි. ඒ කාලෙත් අවුරුදු 30කට ඉස්සෙල්ලත් වියදම 89යි. එතකොට 13ක් හිඟයි. ඒ 1992. මම එනවා 2022 අවුරුදු 30කට පස්සේ. බදු ආදායම 1751යි. පුනරාවර්තන වියදම 3519යි. එතකොට වර්තන ගිණුම හිඟේ 1768යි. මේ අවුරුදු 30 ඇතුළතදී රජය බදු වශයෙන් මහජනයාගෙන් එකතු කරන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා 2003කින්. 1992 ඉඳන් ආණ්ඩුව බදු ගන්න ප්‍රමාණය වැඩි කරලා තියෙනවා 2003කින්. හැම ආණ්ඩුවම බදු වැඩි කරන ඕනේ. ආණ්ඩුව කපුවම හැම ආණ්ඩුවම බදු වැඩි කරනවා. ඉතින් හැමදාම බදු වැඩි කරනකොට මෙතනදි බනිනවා, බැනු ගහකට වැඩි කරනවා. 2000 එතකොට ඒ 2003කින් බදු ආදායම වැඩි වෙනකොට අපි පඩි වැඩි කරනවා. හැම වෙලාවෙම උද්ඝෝෂණ කරනවා. එතකොට අපි වැටුප් වැඩි කරනවා, විශ්‍රාම වැටුප් වැඩි කරනවා, ඊළඟට සානාධාර වැඩි කරනවා. මේවර ජනාධිපතිතුමා සානාධාර දෙන ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කරලා තියෙනවා. වැඩි කරන වැඩි කළාම වර්තන වියදම් වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුදු 3 දී 3853කින් මේ වර්තන වියදම් 2003කින් බදු ආදායම වැඩි වෙනවා, 3853කින් වර්තන වියදම් වැඩි වෙනවා. එතකොට ජංගම ගිණුම හිඟිය කොච්චරකින් වැඩි වෙනවද? 92 දී 13යි, 2022 දී 1768යි. වර්තන ගිණුම හිඟිය වැඩි වෙලා තියෙනවා මේ අවුරුදු 30 තුලදී 13500කින්. වර්තන ගිණුම හිඟිය 13500කින් වර්තන ගිණුම හිඟිය වැඩි වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අයවැය සම්බන්ධ කරනකොට අපි හැමදාම කරලා තියෙන්නේ මේක. මේක නිසා තමයි මේක ඔරොත්තු දෙන්නේ රටට. මේක ඔරොත්තු දෙන්නේ නැති නිසා 2003 වෙනකොට මේ තත්ත්වය තේරුම් ගන්න මම මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස ඉඳද්දි 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙන් කිව්වා මේකට යන්න බෑ. මේකට තව යන්න නම් ආණ්ඩු කාගේ ආවත් දේශපාලන පක්ෂ පාට බෙදෙන් තොරව බජට් ඩෙෆිසිට් එක පහේ තියාගෙන යන්න. ණය ගන්න එපා. ගන්න ප්‍රමාණය 160ට සීමා කරලා 2023 වෙනකොට ණය වලට අප වෙන්න එපා. 4.5ට යන්න. ඇයි ඒක කළේ නැත්තේ? එතකොට අපි කවුරුත් දන්නවා ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා මුදල් ලැබති වෙලා මේ අයවැය ඉදිරිපත් කළා නම් ඔබතුමා හදලා ගෙන්නේ නැහනේ මේ ඉලක්කම් ඔබතුමා හදලා දෙන්නේ නැහැ මම මගේ ඉලක්කම් හදලා දෙන්නේ භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ මහා බැංකුවේ මේ ඉන්න නිලධාරීන් තමයි මේ ටික හදලා දෙන්නේ ඔවුන් හදලා දීමේදී මම දෙවෙනි කරුණ කියන්න මට බැරි වුණා මේ අර්බුදයට පළවෙනි හේතුව එක අයවැය ලේකනේ ජංගමකින් උඹ හිගිය ඒක හැම ආණ්ඩුවකම තිබුණා ඒක පියව ගන්න සල්ලි නැති වෙනකොට දේශීය විදේශීය වශයෙන් ණය ගත්තා දීපල වත්කම් වික්කා ඊළඟට මේ සල්ලි අච්චු ගැහුවා මේ තුන තමයි ඕනෙම ආණ්ඩුවක් කළේ මීට වඩා වැඩි එකක් කරපු නැති ආණ්ඩුවක් දැන් දෙවෙනි කරුණ ජංගමකින් උඹේ ගෙවුන් ශේෂයෙන් ගිය අන්තර්ජාතික ගෙවුන් තුලාවේ අපි කැමැති උනත් නැති උනත් සියලුම ආනයන අපනයන සංක්‍රාම ලැබීම් සංක්‍රාම ගෙවීම් ද්විතීක ආදායම් ද්විතීක ලැබීම් ප්‍රාග්ධන ගණදෙනු සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයට අනුව සටහන් කරන ගිණුමට තමයි කියන්නේ අන්තර්ජාතික ගෙවුන් තුලාව. රටක් සෙසු ලෝකයේ අසමක කරන සියලුම ගණදෙනු හරහා බැර වශයෙන් ගිණුමක දානවා. ඒක අන්තර්ජාතික ගෙවුන් තුලාව. අපි කතානායකතුමනි තේ රබර් පොල් මැණික් අනෙක් දේවල් අපනයනය කරලා ලැබෙන ආදායම බැරට දානවා. ආහාර පාන ඛනිජ තෙල් ආහාර පාන වැනි පරිභෝජන භාණ්ඩත් ඛනිජ තෙල් පෝර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර් භාණ්ඩත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ආනයන ප්‍රාග්ධන භාණ්ඩත් අපි මේකේ හරට දානවා මේ හර බැර අතර වෙනසක් එනවා ඒක වෙනඳ ගිනුමෙහි ගියේ කියනවා ඊට පස්සේ විදේශ සංචාරක ලැබීම් තියෙනවා අපි සංචාරය කළාම ගෙවීම් තියෙනවා විදේශ ඊළඟට පිට රටේ ඉන්න විදේශිකයෝ මෙහාට සල්ලි එවනවා ඒක බැර වෙනවා මේ ඉන්න විදේශිකයෝ ඒ රටවල් වලට සල්ලි එවනවා ඒක හර වෙනවා මේ ටික සටහන් කරලා ඉවර වෙච්චාම ජග්ගබ ගිනුමේ හිංගියක් එනවා ඒ කියන්නේ අපි අවුරුද්දක් තුලදී අපිට ඕනේ දේවල් ගෙන්න ගන්න යන ප්‍රමාණයට සමානව අපි රට ඇතුළට සල්ලි ආදායමක් උපදවගෙන නැහැ ඒක ගෝඨාභය රාජපක්ෂ රජයේ කිව්ුණත් මහින්ද්‍රාජපක්ෂ රජේ වුණත් මෛත්‍රීපාල සිරිසේන රජේ වුණත් ඇත්ත ඒක ඉලක්කම් වල තියෙන. දැන් එතකොට මම කියන්න කැමති 1995 දී ජංගම ගිණුමේ හිඟිය ඇමරිකානු ඩොලර් මිලියන 786යි. 2000 දී 1066යි. 2005 දී 650යි. 2010 දී 1075යි. 2015 දී 1882යි 2020 දී 1187යි 2021 දී 3284යි 2021 22 1452යි හැමදාම 1977 න් පසු සෑම වර්ෂයකදීම ලංකාවේ ජංගම ගිණුමේ හිඟියක් එතකොට හිඟිය පියෝගන්නේ කොහොමද වර්ෂයේ අවසානයේදී සමස්ත ගෙවුම් තුලාව තුලණය වෙන්න ඕන මේකට දේශපාලන උත්තරයක් නැහෙනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බැනලා ඒකට ගැහුවට බෑ මොකද මේ අන්තර්ජාතික ගිණුම් තුලණය කරන්නේ මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලේ මූල්‍ය අරමුදලේ වෙනම නිත්‍ය නියෝජිතයෙක් තියලා ඉන්නවා ඒගොල්ලෝ ජාත්‍යන්තර මේ ගෙවීම් පියවන්න බැරි වෙච්චාම විටින් විට ජාත්‍යන්තර ද්‍රවශීලතා වත්කම් නිකුත් කරනවා ඒකට කියනවා ස්පෙෂල් ඩ්‍රෝයින් රයිට්ස් SDR විශේෂ හැරගැනුම් අයිතිවාසිකම් SDR කියන්නේ ඒවැ මුකුත් වත්කමක් නැහැ ඩොලර් පවුන් ඩොයිස් මාක් ප්‍රංශ ප්‍රැංක් වගේ යන එකක් නෙමෙයි SDR ප්‍රමාණය සමාජික රටවල් වලට දුන්නාම අපේ රටේ ගිණුමට SDR බැර වෙනවා ඉන්දියාවට බැර වෙනවා පකිස්තාන්ට බැර වෙනවා අනිත් රටවල් වලට ගිණුමේ බැර වෙනවා ජාත්‍යන්තර අපි ගෙවන්න තියෙන ඒ ගිණුමේ හරකල් ලිවෙන්න එක එක රටවල් අතර මාරු වෙනවා මේක අන්තර්ජාතික ගෙවුම් තුලණය කරන එකක් අපි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ අපි ගිහිල්ලි වෙලක් ගහනවා මේ මේ මොනවද මේ මේම කරනකොට ඒ රටවල් වල මූල්‍ය අරමුදලේ එහෙම අය හිනහිනේ වැටෙන මේ මිනිස්සු මේ පාසලකට ගිහිල්ලා නැද්ද මේ මිනිස්සු මේක ඉගෙනගෙන නැද්ද කවුරුත්ම කියලා මේ
කරුවේ මෙතන තව මිනිත්තු 3ක කාලයක්
තියෙනවා නෑ දැන් මට සභානායකතුමා කියලා කිය මේ කරුණ පැහැදිලි කරන්න කියලා මේක ඇත්ත වශයෙන්ම වැදගත් මේ රටට අපි හිර වෙලා තියෙන තැන දැන් අපි කතානායකතුමනි මම මේ කාටවත් අපහාස කිරීමක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන මේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනතයට ඉදිරිපත් කළා තියෙන වார்த்தාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පාසුකම යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන. මේ අයවැලේකණෙන් රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරලා තියෙන මේ මූල්‍ය අරමුදලේ එකඟ වෙච්ච වැඩසටහනකට අනුව තමයි මේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වැඩසටහනේ මෙහෙම සඳහන් කරනවා, භාවිතා කළ හැකි නිල සංචිත තීව්‍ර ලෙස අඩුවීම, මුදල් ඒකකයේ තියුණු ලෙස අව ප්‍රමාණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන, ගෘහස්ත ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය දැඩි ලෙස ඉහළ යන උද්ධමනය, රජයේ ආදායම අඩුවීම, ඉහළ පුනරාවර්තන වියදම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රවාහයේ ඇති වූ දුෂ්කරතා, රාජ්‍ය මූල්‍ය හා මුදල් අංශයේ ඇතිවන කම්පන නිසා අස්ථාවර වූ මූල්‍ය පද්ධතිය, සමාජ අසහනය හා දේශපාලන කැළඹීම් සමග 2022 වර්ෂයේදී මුලදී ඇති වූ ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය මුදල් හා ආර්ථික වර්ධනය වැඩි දියුණු කරන අංශවල දිගු කලක් තිස්සේ කළ යුතුව තිබූ, එසේ වුවද සිදු නොකළ ප්‍රතිසංස්කරණ කිරීමට රජයට බල කරන ලදී. ඒ අනුව රජයේ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය ලබා දෙන ආර්ථික ස්ථායීකරණ වැඩසටහනක් නිල වශයෙන් ඉල්ලා සිටින ලදී. ඊට සමගාමීව රජයේ විසින් 2022 වසරේ අප්‍රේල් මාසයේදී ණය සේවා කරන අත්හිටවීමක් නිවේදනය කරන ලද අතර ද්විපාර්ෂික සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව ද්විපාර්ෂික සහාය ඇතිව අත්‍යවශ්‍ය භාණ්ඩ ඉංගේ මගහැරිවා ගැනීමට කටයුතු කිරීම ඇතුළු අනිකුත් ස්ථායීකරණ ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් ඒ සඳහා මූලික පසුබිම සැකසීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කිරීම සහ ණය තිරසරභාවයේ ප්‍රතිස්ථාපනය කර ගැනීමට රජයේ විසින් ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කරන ලද අතර නෛතිකා මූල්‍ය උපදේශකයන්ද බඳවා ගන්නා ලදී. මේ පිළිබඳ ඒ තියෙන සියලුම වැඩසටහන මම පිටු අංක 21, 22, 23, 24, 25 කියන පිටු ටික සභාගත කරනවා. මේක මේ ගරු සභාවට ඔබතුමන්ලා සියලු දෙනාට දීලා තියෙන වார்த்தාවක්. ඒ අනුව ඒ සිද්ධ වෙච්ච ආකාරය අර විමල් වීරවංශ හැමතිතුමා හැව්වා, ඒ කැබිනට් මණ්ඩලයේ ඒ වෙලාවේ නිදාගෙන හිටියද කියලා, නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ගෙනියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අනුගමනය කරපු උසාවිය විසින් වැරදි කියලා කියපු වැඩපිළිවෙල තමයි ගෙනියන්නේ. හයි මේ ණය ගෙවා ගන්න බැරි වෙනකොට ගරු සභාපතිතුමනි, අපි හිටපු කැබිනට් මණ්ඩලයේ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා කැඳෙව්වා, මේ ප්‍රශ්නය විසඳලා දෙන්න පුළුවන් දැනීමක් ඇති ජාත්‍යන්තරයේ පිළිගන්න කවුරු හරි විශේෂඥයෝ එන්න. අපේ රටේ මහාචාර්යවරයෙකුට හෝ ආචාර්යවරයෙකුට හෝ මහා බැංකුවේ මූල්‍ය විශේෂඥවරයෙකුට හෝ මේ අර්බුදයට විසඳුම් හොයන්න බෑ කියන තීරණය ගත්ත එක වැරදිද? ඒ තීරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දඩුවම් දෙන්න ඕන තීරණයක්ද? මේ රට වැටෙනවා කියලා දැනගෙන, මේ රටේ ණය ගෙවන්න බැරි වෙනවා කියලා දැනගෙන ලෝකෙන් කතා කරනවා මේ සඳහා කාට හරි ඉදිරිපත් වෙන්න කියලා. එතකොට මේ සඳහා විශේෂඥතාවයේ තියෙන ලෝකේ සමාගම් 28ක් ඉල්ලුම් කරනවා මේ අර්බුදේ විසඳන්න උපදේශාත්මක සහාය දෙන්න පුළුවන් කියලා. 20ක් ක්වොලිෆයි වෙනවා, 20 දෙනෙක් මේ සඳහා සුදුසුකම් ලැබෙනවා. 20 දෙනෙන් කවුද තෝරගන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නේ ආපුවාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කැබිනට් සබ් කමිටියක් පත් කරනවා. කවුද කැබිනට් සබ් කමිටියේ සභාපතිතුමා? සභාපතිතුමා අපි කවුරුත් ගරු කරන නීතිය පිළිබඳ මහාචාර්ය, විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති, තරුණාසන පිළිබඳ කොමිසමේ සභාපති, අපි ගරු කරන මහාචාර්ය ජී.එල්. පිරිස්මැතිතුමා පත් කරනවා සභාපතිවරයා වශයෙන්. එතුමන්න තමයි මන් දන්නේ ලකුණු දීමේ ක්‍රමය අනුගමනය කළ ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරගත්තේ. ඒක රජයේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට කිව්වා ඒ ටික. ඊට පස්සේ අපේ නයිමියෝ තමුන්නාසලගේ රජයේ සමයේදී විතර අපි විරුද්ධ වෙද්දී කුමාරස්වාමි මහා බැංකුව අධිපතිවරයා ඉඳද්දි ස්වෛරීත්ව බැඳුම් කරන නිකුත් කළ බිලියන 10 12ක් ඒ අවුරුදු 5 කාලයට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා අද අපිට 2027 වෙනකම් වෙළඳපොළට යන්න බෑ තානම් එදා එහෙම ගත්ත ණය ගන්නකොට ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා ගිනි පොලියට වෙළඳපොළේ අරන් තමයි සංචිත ටික තිබ්බේ එතකොට ඒ සංචිත ඔක්කොම කඩාවැටෙන තත්ත්වය ඇති උනේ ඇයි කියලා මම පස්සේ කියන්නම් ඒ සංචිත ඇති කරන්න කියන වෙල ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරපු ඒවා ගෙවන්න වෙනවා 2030 වෙනකම් අපි නෙමෙයි එතකොට අපි කැලණිය ගිහිල්ලා සමාව ගන්න ඕන නම් අනිත් අය කැලණිය යන්න ඕන නැද්ද මේ බිලියන 12ක් අරන් ඉවෙලා මේ ගෙවා ගන්න බැරුව තත්වයට ඇති කළාම ඒකට වාගේ කියන්නේ නැද්ද අනිත් අය මේ 680 වෙන කරන්න පුළුවන් කේල්මලක් නෙමෙයි තේරෙන්නේ නැද්ද මම මේ සංඛ්‍යා දත්තත් එක්ක කියන්නේ පොඩ මගේ කතාවට ඉදෙන්න කරුණාකරලා මං තමුන්නාසේ කතාවට බාධා කළේ නැහනේ මං තමුන්නාසේගේ නමක් කිව්වෙත් නැහැ දරු කතානායකතුමනි මගේ වෙලාව
නෑ එතුමා ඔබතුමාගේ
නමක් කිව්වේ නැහැ මට ඔය නමක් කියන්න තරම් නොයද
ගත්තා මම කතාව ඉවරාට පස්සේ දෙන්න
මේ ගරු කතානායකතුමනි නෑ මම ඉඩ දෙන්නේ නැහැ මම ඉඩ දෙන්නේ නැහැ මම දෙනවා මේ මේ ඇයි අනිත් අය සමාව ගන්න නැත්තේ ඇයි 2003 ඉඳන් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ඉෂ්ටකලේ නැතුවට ඇයි අනිත් අය කියලා සමාව ගන්න නැත්තේ ඇයි ඇයි අනිත් අය සමාව ගන්න නැත්තේ මිනිසුන්ට ඕන එක නෙමෙයි මිනිසුන්ට වඩා ඉස්සරහින් ඉඳලා ඇත්ත කියලා දෙන්න එපා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට තියෙන වගකීම ඒකනේ පාර්ලිමේන්තුව සංඛ්‍යා දත්තත් එක්ක මේ මොකද්ද කරන්න කියලා දැන් අපි මේවා ගිවිසුම් අස්සම් කරන්න තියෙන්නේ නැහැ නෑ ඔබතුමාට මම ඉඩ දෙන්නේ නැහැ මොකද ඔබතුමා දේශපාලනීකරණය කරන්න නැතුව මේක ඇත්ත කතාව කියනවා නම් IMF එකේ ප්‍රෝග්‍රෑම් එකට යන්න හදනකොට විමල් වීරවංශ ඇමතිතුමා මේ උදේ ගම්මන්පිල එක කට්ටිය විරුද්ධ වුණා මේ අපේ ඉන්නවා මේ කවුද රමේෂ් පත්තරණ ඇමතිතුමා වාසුදේව නානායක්කර ඇමතිතුමා කිව්වා තව දවසක්වත් කැබිනට් එකේ ඉන්නේ IMF එකට ගියොත් කියලා නැගිටලා යන්න ලෑස්ති වුණා ඈ ඔව් අපි කිව්වා යන්න කියලා ඉතින් එතකොට මේ මෙහෙම මේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච දේ කිසි දෙයක් දන්නේ නැතුව දැන් වර්තමාන මුදල් ඇමතිතුමා කරන්නේ ඔව් මේ මෙතුමා කැබිනට් එකේ හිටියනේ මම කැබිනට් එකේ හිටියනේ කියන ඇත්තවත් පිළිගන්නකෝ අඩු ගානේ කරුණාකරලා මට මේක කතා කරලා ඉවරච්ච මහන්නකෝ එතකොට මේ ඇති වෙච්ච දේ අනුව මුකුත් වැඩපිළිවෙළ සැලැස්මක් නැහැ කියන්නේ මේ හදලා සියන සැලැස්මේ ගරු මන්ත්‍රීවරුනි මම හෘදේ සාක්ෂියට එකඟවත් අවකවත් කියන්නේ මේ අතුගහලා තියෙන එක පිළිගන්න අපි මේ ඡාත්‍යයක් උඩ ගිනි කන්දක් උඩ ඡාත්‍යයක් තියාගෙන සොසේජස් බදගෙන කන ඡාත්‍යයක් මොකද මේක කොයි වෙලේ පුපුරයිද දන්නේ අපි මේකේ සොසේජස් ගැන කතා කරනවා මේ ගිනි කන්ද පිපරුවොත් අපි කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ ඇයි ඉතුරු වෙන්නේ නැත්තේ අපි මේ ණයවල 2022 දෙසැම්බර් මාසේ 31 වෙනිදාට හිර වෙලා තියෙන ණය ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් බිලියන 36යි ඒ 36න් ඉස්සර අවුරුදු 4-5 කවුරු ආණ්ඩුව ගත්තත් එයින් ගෙවන්න වෙන්නේ 137යි අවුරුදු 6යි 20යි අතර ගෙවන්න ඕනේ 151ක් 112ක් ගෙවන්න තියෙනවා අවුරුදු 20කිනුත් පස්සේ අපි ඉන්නේ කීයද 2013 2023 33 40 ගාන වෙනකම් මේ ණය ගෙවන්න නැතුව මේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද ඒ ප්‍රශ්නෙට උත්තර කියන්න ඔබතුමන්ලා දැන් මේ මම ඒ ටික මූල්‍ය වාර්තාවේ තියෙන විදිහටම කියවන්න මම සභාගත කරනවා 2022 දෙසැම්බර් 31 වන විට රජයේ විසින් ලබාගත් විදේශ ණය මූල්‍යකරණය සඳහා ආපසු ගෙවීමට එකතු වී තිබූ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 35.96කි ඒක තමයි මම 36යි කියලා කිව්වේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කිරීම හා කාලීන ණය පාසුකම් ඇතුළත් වාණිජ ණය මධ්‍යම රජයේ මුළු විදේශ ණය වලින් 41%ක බහුතර ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඉතිරිය පිළිවෙලින් 31%ක් බහුපාර්ශ්වීය 128ක් ද්විපාර්ශ්වීය ණයවලින් සමන්විත වේ. මධ්‍යම රජයේ මුළු විදේශ ණයවලින් 137ක් ඉදිරි වසර පහ තුළ කල්පිරීමට නියමිත අතර 51%ට ආසන්න ප්‍රමාණයක් ඉදිරි වර්ෂ 6.20ද 12%ක් ඉදිරි වර්ෂ 20න් පසුවද කල්පිරීමට නියමිතය. මම සභාගත කරනවා මේ 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 අනතුර රටට කියන්න මේ අනතුර රටට කියන්න තමුන්හන්සලා ආණ්ඩුවක් ගත්ත කියලා බොරු කියන්න එපා. ආණ්ඩුව කවුරු ගත්තත් මේ ටික ගෙවන්න අපි නීතියෙන් බැඳලා ඉන්නවා. අපි ගෙවන්නේ නැත්නම් අපිට දැනට ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු දාලා තියෙනවා. අපිට නඩු කියන්න මේ පිළිබඳ අධ්‍යක්ෂින් විශේෂඥතාවයේ නැති නිසා ලංකා ආණ්ඩුව වෙනුවෙන් පත් කළා තියෙනවා ක්ලිපට් ආන් සමාගම. දැන් මේවත් වැරදි කියලා දවසක ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. මේවත් වැරදි කියලා. නමුත් අපි දැනට මේ කරන් යන ඒවා කරන් යන්නේ මම මේ ටික සභාගත කරන්නේ මේ IMS program and the debt restructuring process කියලා ශ්‍රී ලංකා මහා බැංකුවේ PKG හරිස්චන්ද්‍ර director of economic research central bank of sri lanka කියලා මේ මම මේ පොත සම්පූර්ණයෙන් සභාගත කරනවා. මේ පොතේ ශ්‍රී ලංකා මහා බැංකුව මේ ණය IMF එකත් එක්ක මේක කරන හැටි එකඟ වෙලා තියෙන විදිය මේ පොතේ තියෙනවා. මම සභාගත කරනවා. මට මේ පොත ඕනේ, ෆොටෝකෝපියක් තියාගන්න සභාවේ තියාගෙන මට මේ පොත දෙන්න. මම මේ මුල් පිටපත සභාගත කරන්නේ මේක අනුව මේ විදියටයි 2027 වෙන්නේ. දැන් තමුනාසෙලා 2027 ආණ්ඩුවක් ගන්න බලාගෙන ඉන්නවා නම් මේ විදියටයි වෙන්නේ. මම අද 2023 ඉඳන් කියන්නම්, 2027 දී මූල්‍යනේ පරතරය තියෙනවා විදේශ බාහිරයකේ ඍණ 3911. මේක පියවන්නේ මේ විදියට 2027 දී IMF එක දෙනවා විස්තීර්ණ ණය පාසුකම යටතේ 329ක්. IMF එක දෙනවා බජටරි සපෝට් අයවැයට සහාය වශයෙන් 600ක්. ලෝක බැංකුව දෙනවා 300ක්. ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක එක දෙනවා 300ක්. වෙනත් ඒවා නැහැ, බිඳුවයි. නොපියවූ එකතු වූ ණය ප්‍රමාණය තියෙනවා 1482ක්. ස්වෛරිත්ත බැඳුම්කරයන් නිකුත් කරන්න යන්න පුළුවන් මාකට් එකට ගිහිල්ලා 1500ක් ගන්න පුළුවන්. එතකොට 3911යි. 2027 දී ආණ්ඩුවක් කරන්න බලාපොරොත්තු වෙන ගරු මන්ත්‍රීතුමන්ලට ඇමතිතුමන්ලට මම කරුණාවෙන් දැනුම් දෙනවා. මේක තමයි අපි එකඟ වෙලා තියෙන්නේ. 2027 දී අපිට 3911ක ඉංගියක් තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන. ඒ 3911න් IMF එක අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 329ක්. විස්තීර්ණ ණය යටතේ IMF එක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 600ක් මේ අයවැය සහයට. ලෝක බැංකුව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 300ක්. ADB එක දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 300ක්. නොපියු ණය ගෙවන්න තියෙනවා 1482ක්. ස්වෛරිත්ත බැඳුම්කරයක් ගන්න යන්න වෙනවා මදි නිසා සවරින් බොන්ඩ් එකක් ඉෂු කරන්න යන්න පුළුවන්කමවත් හම්බ වෙන්නේ 2027 වෙනකන්. හෙට ආණ්ඩුවක් අරන් ගිහිල්ලා ලෝකෙට කිව්වත් මේක ගන්න කියලා කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි මේක ගැන මේ පාර්ලිමේන්තුව අර ක්‍රිකට් වලට තියෙන උනන්දුව වගේ නැතුව මේ ඔක්කොම ලෙක්ක එකතු වෙලා ඇයි මේක ගැන කතා කරන්නේ නැත්තේ? මේක අපි තමුන්නාසෙල ඔක්කොමලගේ රටනේ. මේ ටික ගෙවන්න තාම කිසිම ප්‍රතිව්‍යුහගත කරණයක් අවසන් වෙලා නැහැ. ප්‍රංශේ ලසාඩ් සමාගම, ක්ලිපට් හාන්ස් එක, පරිස් සාධාර කණ්ඩායම, ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉන්න සියලු විද්වතුන්, මුදල් අමාත්‍යාංශයේ ඉන්න මේ හා සම්බන්ධ විශේෂඥයන්, සාකච්ඡාව සම්මන්ත්‍රණයේ සම්මුතිය ඉතර ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා මේ ගෝඨාභය රාජපක්ෂ යුගයේ පටන් ගත්ත ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්නේ වර්තමාන ජනාධිපතිවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා, ඉන්දියාවේ මුදල් අමාත්‍යතුමී, ඉන්දියාවේ රාජ්‍ය නායකත්වය, ජපානයේ රාජ්‍ය නායකයන් අදාළ පාර්ශ්ව, චීනයේ රාජ්‍ය නායකත්වය අදාළ පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර වශයෙන් එකඟතා ඇති කරගෙන අවසාන අදියරට පත් වෙලා ඉන්නවා. ඒ අවසාන අදියරේ ටිකක් හරියන්නේ මේ අයවැය සම්මත වුණාට පස්සේ. ජාත්‍යන්තරයට අපි සහතිකයක් දෙන්න ඕනේ. අපි මේ වැඩපිළිවෙලට දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව රට බේරා ගැනීම සඳහා සහය දෙනවා කියන. එහෙම අයවැය සම්මත වුණොත් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලැබෙන්නේ. තාම දෙවනි වාරිකය ලැබිලා නැහැ. දෙවනි වාරිකය ලැබෙන්නේ මේ අයවැය සම්මත වුණාට පස්සේ. දෙවනි වාරිකය ලැබුණාට පස්සේ තමයි අර විදේශීය ණය හිමියෝ හිතන්නේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තියෙන නිසා අපි මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කැමැතියි කියලා. හරි. එහෙම උන් නැහැ කියමු. බැරි වෙලාවත් මේ අවාසනාවන්ත කවදාක්වත් රටකට නොවිය යුතු දේ වුණා කියලා හිතමු. මොකද වෙන්නේ? ඒ වෙච්ච ගමම්ම ලෝකේ අපි ණය අරන් ගෙවන්න සූදානමක්වත් නැති රටක් කියලා කියපු ගමන්. එදා ඉඳන් අපේ කිසිම ණයවර ලිපියක් ලෝකේ කිසි රටක් පිළිගන්නේ නැහැ. එල්සී එකක් කවුරු ඔළුවෙන් හිතගෙන නිකුත් කළත් ඒක අනිත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ විසින් පිළිගන්නේ නැහැ. එතකොට අපිට මේ සඳහා එකඟතාවය ඇති කරගන්න බැරි වෙන දවසේ ඉඳන් කවුරු ආණ්ඩුව කළත් තෙල් කන දක්වත් පිටරටින් ගේන්න බෑ. ඒක තෙල් නැවක්වත්. ගෑස් ගේන්න බෑ. බේත් තෙල් ගේන්න බෑ. අල ලුණු මිරිස් පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න බෑ. යන්ත්‍ර සූත්‍ර උපකරණ ගේන්න බෑ. ඕන කෙනෙකුට ආණ්ඩු කරන්න පුළුවන් වැඩිම කාලේ සුමාන දෙකයි. වැඩිම සුමාන දෙකයි. මේක තමයි පරම ඇත්ත. මේ ඇත්තට වඩා වෙන එකක් තියෙනවා නම් ඒක කියන්න. මේක පිළිගන්න. පිළිගන්න බැරි නම් මේ ඉලක්කම් මේ ඔක්කොම බොරු කියලා මම මේ ඔක්කොම ටික සභාගත කරනවා. රාජ්‍ය මූල්‍ය තියෙන ටිකයි මේ කොළ තියෙන 60 උටා මාරක් විතර තියෙනවා. ඒ සියල්ල ඔක්කොම මම සභාගත කරනවා. මේකේ හංගන්න දෙයක් නැහැ. මොකටද සභාපතිතුමනි හංගන්නේ? අපි ඔක්කොමලානේ විනාශ වෙන්නේ. මුළු රටම ඉවරයි. ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ වැඩ පිළිවෙල පිළිගන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ කියන්නේ. අපි ඒකට විරුද්ධයි. ඊළඟට කියන්න අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්නේ මේ 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 රට ජාත්‍යන්තරයේ සහාය නැතුව සතියක් කෝ ආණ්ඩු කරන්න හිතනවා නම් පිස්සෙක් මිසක් එහෙම හිතන්නේ නැහනේ. කොහොමද එහෙම කරන්නේ? ඒ නිසා අපි ඉතාම අමාරු අයවැයක් යටතේ මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. තමුන්නාන්සේලා කියන දේ විශ්වාස කරලා සාමාන්‍ය මේ තාක්ෂණික කරුණක් අයවැය කියන්නේ. උද්දමනය කියන්නේ තාක්ෂණික කරුණක්. හර්ෂ දන්නව එක. ඊළඟට විනිමය අනුපාතය කියන්නේ තාක්ෂණික කරුණක්. එක්ස්චේන්ජ් රේට් එක කියන්නේ. ඊට පස්සේ අන්තර්ජාතික ගෙවුම් තුලාව කියන්නේ තාක්ෂණික කරුණක්. මේ තාක්ෂණික කරුණු කාරණා කිසි දෙයක් නැතුව අපි මතු පිට එකිනෙකාට බැනගෙන ඉන්නවා. අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවර්ලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. එතකොට මේ මුළු පාර්ලිමේන්තුවම මේ 2003 ඉඳන් ඇයි මම ඒ ප්‍රශ්නෙට උත්තර දීලා මේ කතාව ඉවර කරනවා. ඇයි එහෙනම් 2003 මූල්‍ය කළමනාකරණ පනතේකෙන් රට බංකොලොත් නොවනවා නම් ඇයි ඒක බංකොලොත් උනේ? මේ අයවැය හදන්නේවත් තමුන්නාන්සලාට උපදෙස් දෙන්නේවත් මහින්ද රාජපක්ෂ හදපු තනියෙන් අයවැයක් නැහැ. ගෝඨාභය තනියෙන් හදපු අයවැයක් නැහැ. බැසිල් තනියෙන් හදපු අයවැයක් නැහැ. මේ මහා බැංකුවේ මූල්‍ය අංශෙත් ඉන්න නිලධාරී කතිපය අධිකාරියක් තියෙනවා. අවුරුදු 12ක් මේ රටේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉඳලා තියෙන තනි පුද්ගලයෙක් ආචාර්ය පී.වී. ජයසුන්දර. අවුරුදු 12ක් මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස ඉඳලා තියෙන පී.වී. ජයසුන්දර එකම නිලධාරියෙක්. ඒ නිලධාරියට තිබුණා අදෘශ්‍යමාන බලය. ඒ බලය තුල ਸਰව ලෝක වශීකරණය යටතේ සියලුම රාජ්‍ය නායකයෝ වශීකරණයට ලක් කරලා තිබුණා. අනිත් සියලුම දෙනෙක්ට නිලධාරියෙක්ට කාටවත් ඊටුටි මුකුත් තීරණයක් ගන්න බෑ. කපුටකටවත් යන්න බෑ. ඒ ඒ ඒ තීරණයට එතන ඕනේ කෙනෙක්ට ඔබතුමා ජනාධිපති වුණත් වෙන කවුරු හරි මුදල් ලැබෙති වුණත් කවුරුවත් මං හිතන විදියට මේක මුදල් අමාත්‍යාංශය ඕක හදන්නේ නැහැ. ඒක හදලා දෙන්නේ නිලධාරීන්. මේක මේ හැදීමේ මේ වරාය වැලේකන හැදීමේ එක පරම මාර්ථයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟ වෙලා තියෙනවා. අවුරුදු 5 නිදාසින් පස්සේ ලංකාවේ ප්‍රයිමරි account එකේ සර්ප්ලස් එකක් ඇති වෙලා තියෙන මේ අවුරුද්දේ ඒක ඇති ගන්නවා. ඒක ඇති කරන්නේ නැහැ කියලා කිව්වොත් මේ දෙවනි වාරිකේ ලැබෙන්නේ නැහැ. මේක තමයි මේ හෙට තියෙන ඇත්ත. ඉතින් ඒක කරලා තමයි මේ අයවැය හදලා තියෙන්නේ ඒකට අනුව. ඉතින් ඒකෙන් අපිට ඕනේ ඒවාවත් මේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිතුමාට ඕනේ ඒවාවත් කැපිටන් මණ්ඩලේ අපිට ඕනේ ඒවාවත් දාන්න බෑ. එහෙම දාන්න පුළුවන් නම් එහෙම කරනවා. එහෙම කරන්න බෑ. අපි මේ හිර වෙලා තියෙන ප්‍රමාණයෙන් ගොඩ එන්න නම් අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියෙනේ කරන්න ඕනේ හැමදාම මේ නිලධාරීන් දෙන ලනුවලට රාජ්‍ය නායකයෝ සියලු දෙනා එකඟ වෙලා ඒකනේ විනිමය පාලන පනත අහෝසි කරන විට අපේ ආචාර්ය මං ගරු කරන මගේ මිත්‍රයා හර්ෂ එක්ක අපි රණ්ඩු වුණා මේ මොකද්ද මම මේ කොමිටියට ගෙනහල්ලා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි ඉන්නකොට මම කිව්වා මේ විනිමය මේක උසාවි ගියා මං පරාදයි උසාවියේ තීන්දුවෙන් ඊට පස්සේ මම කිව්වා මේක කරන්න එපා මේක සෝරෝස්ල වගේ වක්කඩ කැඩුවා වගේ අරන් යයි මේක පාලනය කරගන්න නීතිද නෑ 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 ලිබරලයිස් සියල්ල අපි කවදක්වත් සංචිත බිලියන 8.2 කට වඩා වැඩි වෙච්ච නැති පුංචි බාහිර කම්පණයකට ඔරොත්තු දෙන්න නැති ආර්ථිකයක අපි මොනව කරන්නද පාර්ලිමේන්තුව කියලා අවිල්ලෙල්ල මහ බැංකුව අධිපති අනිත් ඔක්කොම විශේෂඥයෝ කියනකොට සවරින් බොන්ඩ් ඉෂු කරනවා මේක ඕන කෙනෙකුට යන්න එන්න පුළුවන් නිදාස් කරනවා කියලා ප්‍රාග්ධන කිරුම නිදාස් කළා ඔක්කොම ගියා එතකොට ඒ අයට උසාවි තීන්දුව නැද්ද දැන් උසාවියක් තීන්දුව දෙන්නේ අපි උසාවි තීන්දුවට ගරු කරනවා අපි හැමදාම ගරු කරලා තියෙනවනේ මම ඔය විපක්ෂයේ ඉන්නකොට හැම එකකටම ශේෂ්ත්‍රාධිකරණයට ගියා ගියාම ශේෂ්ත්‍රාධිකරණය අපි කියන මතේ පිළිගත්තේ නැහැ එතකොට මේ කඩාවැටීමට ශේෂ්ත්‍රාධිකරණය අතුවක් කියන්න ඕනේ ඒ ශේෂ්ත්‍රාධිකරණයනි කිව්වේ මේ විනිමය පාලන පනත මේ අව පාලන පනත කියන එකක් ඕනේ නැහැ පාලනයක් ඕනේ නැහැ නිදාස් වෙන්න ඉඩ දෙන්න. අපි ගෙනිච්ච පෙස්සමට කිව්වේ නැහනේ නෑ ඉඩද මේක පාලනය කරගන්න ඕනේ රට පැත්තෙන් රට කඩාන වෙටි තියෙන්න නම් කියලා. රට කඩාවැද්දා. ඉතින් ඒක නිසා මේකට උත්තර හොයන්න නම් අපි සියලු දෙනා පාර්ලිමේන්තුව මේ පිළිබඳ වගකීම් බාර ගන්න ඕනේ. මුදල් පිළිබඳ මම වෙනම පොතක් ගහලා මම කතානායකතුමාට කරු ජයසූරි ඇමතිතුමාට පැමිණිල්ලක් කළා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාත් ඔක්කොමලත් එක්ක ගිහිල්ලා මේ අයවැය සම්පූර්ණ බොරු ඉලක්කම් තියෙන්නේ කියලා. ගරු කරු ජයසූරි කතානායකතුමා කැඳෙව්වා. කැඳවපු අවස්ථාවේදී කිව්වා මේක බොරු කියලා. එතකොට ඒ නිලධාරින් ඉඳන් කිව්වා බන්දුල ගුණවර්ධනට මේක තේරෙන්නේ නැහැ. මේක අලුත් සිස්ටම් එකක්. නිව් සිස්ටම් එකකට තමයි අයවැය හදලා තියෙන්නේ. ඒ එහෙම කරලා තමයි මේ අයවැය කරගත්තේ. ඉතින් මේකට වග උත්තර කරුවෝ ඔහොම සරලව කියන්න බෑ. ඒක පව්. එහෙම කරන එක. මොකද මේ ඊට වඩා විශාල සංකීර්ණ අමාරුවක මේ රට වැටිලා ඉන්න වෙලාවේ මේ වගේ එකිනෙකා මත වරද පටවා ගනිමින් ඇත්ත යථාර්ථය දන්නේ නැතුව මම මේ තේරීම් කාරක සභාවට පත් කරපු සභාපතිතුමාට කිව්වා කරුණාකරලා 89 ඉඳන් මම මේක ඉඳලා තියෙන නිසා හැම අයවැය ලේකම්ට කතා කරලා තියෙන නිසා හැමදාම මේක ගැන පොතපත ලියලා තියෙන නිසා හැමදාම ඉලක්කම් වලින් කියලා තියෙන නිසා මට සාක්කියක් දෙන්න කියලා. තම මට සාක්කියක් දෙන්න දුන්නොත් මම ওই ටික ඔක්කොම ඉදිරිපත් කරනවා. මේක හංගන්න දෙයක් නැහැ. කිසි දෙයක් හංගන්න දෙයක් නැහැ. අපි පිළිගන්න ඕනේ මේක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වරද්ද ගැනීම 2003 ඉඳන් 2004 ඉඳන් ආණ්ඩු කරපු සියලු දෙනා. පාර්ලිමේන්තුව ඇතුළේ හිටපු සියලු දෙනා. මේ සඳහා වගකීම් බාර ගන්න ඕනේ. ඒක ව්‍යවස්ථාපිත වගකීමක් එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් මත පවරන්න බෑ. එහෙම බාරගත්තට අපිට මේ මඟ පෙන්වීම කළේ ඒ වෙලාවේ තියෙනවා නෝ. උසාවියේ තීන්දුව දෙන්නේ එතන ඉදිරිපත් වෙච්ච කරුණු. ඒ වගේ තමයි ඇමතිවරු තීන්දුව తీරන ගන්නේ ජනාධිපතිවරු තීන්දුව తీරන ගන්නේ ඒ හදලා දෙන ලියකියවි ලියා කියන ආගේ උපදෙස් අනු. දැන් උදාහරණ කීපයක් කිව්වොත් මං
කරුව ඇමතිතුමා කාලේ
විනාඩියෙන් ඉවර කරන්න. අපේ කැලිමිටිය අවතේ දුම්රිය මාර්ගය ගැන තිබුණා ආසියානු සංවර්ධන බැංකුවෙන් සම්මත වෙච්ච මිලියන 1.4ක විදුලි දුම්රිය යෝජනාව. එතකොට මේක පටන් අරද්දී උඩා. අර අනව ඔක්කොම සම්මත වෙලා නීත්‍යානුකූල ආකාරයට මේක පටන් අරන් මේ රිසර්වේෂන් වල හිටපු කට්ටිය අයින් කරලා ඒ අයට ගෙවල් දීලා මේ ප්‍රොජෙක්ට් එක ගියා. ජනාධිපතිතුමාගේ කාලෙදී මේක ගැන චෝදනා ඇවිල්ලා මහජනයාගෙන් කමිටුවක් පුත් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්යතුමෙකුයි තවත් පුද්ගලයෝ දෙන්නෙක්ගේ කමිටුව. කමිටුව කිව්වා මේක ෆීසිබල් නෑ කියලා ජනාධිපතිතුමාට. එතකොට අහෝසි කළා. මම දැන් ප්‍රවාහන ඇමති. මම අද වෙනකන් දඟලනවා ගිහිල්ලි වෙලා මේක ආසියානු සංවර්ධන බැංකුවට කිරිවිල්ල ආපහු හදා ගන්න පුළුවන්. එදා කරපු වියදම් වගේ කීයක් යනවද? අද කරන්නේ. 1.4ට 4.1ක් ගියයි කරන්න බෑ. බැංකුව හිතනවා අපිට පිස්සු කියලා. ඇයි? එක වෙලාවක හදලි වෙලා ණය දීලා ඔක්කොම ෆීසිබිලිටි කල්ලි වෙලා දුම්රිය මාර්ගය යන්න හදලා වෙනස් කරනවා. ඉතින් මේ වගේ වෙටේ ඒවට වග උත්තර කරපුව කවුද කියලා ඇහුවොත් අර අසරණ ජනාධිපතිතුමා දැන් මම හොඳටම දන්න එක දැන් කවුරුත් දන්නේ නැහැ සීනි බද්ද රුපියල් 50 ඉඳන් 725 අඩු කිරීම ජනාධිපතිතුමා අන්තිම අසරණයි. ඔය ජනාධිපතිතුම ඒක කරන්න කියනකොටත් අහලා තියෙනවා ඔකේ මොකක්ද ඇති වෙන ප්‍රතිඵලයේ සීනි මිල අඩු කරන්න කියලා කවුරුත් උද්ඝෝෂණයකුත් නැහැනේ කියලා. එතකොට ඒ අදාළ පාර්ශවවල උපදේශක් දීලා තියෙනවා මේක අඩු කළාම කාට තේකේ මිල අඩු වෙනවා, බනිස්සොල මිල අඩු වෙනවා, ගල් බනිස්සොල කිඹුලෑ මිල අඩු වෙනවා, මුළු රටේම මිල අඩු වෙනවා, සීනි මිල අඩු කළොත් කියලා. ඉතින් ජනාධිපතිතුම ඒකට අවසර දුන්නා. ඉතින් ඒකට ගෝඨාභය රාජපක්ෂ ඉරේ යන්න ඕනේ. මං අහන්නේ මේ කෙරෙන ක්‍රමයේ පිළිබඳ අවබෝධයක් නැතුව මේ මම ඊයේ පෙරේදාත් කිව්වා මම කැබිනට් ඇමතිවරයෙක් ලෙස මම දඟලනවා විදුලි බස් රථ 200ක් පාරට දාන්න, අඩු ගානේ ටිකට් එක ඊ ටිකටින් එකක් කරන්න, ඊළඟට මේ බස් එකේ කෝච්චිය යන එක විද්‍යුත් ටිකට් ක්‍රමයක් එන්න ලෝකේ අනිත් හැම රටේම ඉන්දියාව, පකිස්තානේ, බංග්ලාදේශේ ඔක්කොම මුදල් නැති සමාජයක් කරා යනකොට එහෙම කරගන්න කොච්චර දැඟලුවත් ඒව කරන්න බෑ. මොකද ඒව කරන්න අවශ්‍ය අර කමිටු මේ කමිටු ඒවැ නිර්දේශ එනකොට අසය ගිහිල්ලා ඉවරයි. මේක තමයි ඕනේ මාණ්ඩු කරන කෙනෙක් පිළිගත යුතු සත්‍ය. දේශපාලන වශයෙන් අපිට එක එක ඒවා කියන්න පුළුවන්. නමුත් ඒ අනුව වැටුපුත් වැඩි කරලා යම් කිසි ඉදිරි ගමනකුත් පෙන්නලා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිදාසින් පස්සේ බංකොලොත් රටක අයවැලේකණයක් ඉදිරිපත් කරපු පළවෙනි මිනිස්යා ලෙස තමයි ඉතිහාසගත වෙන්නේ. එතුමා අර පුරාණ ජනකවියක් තියෙනවා, වනේ ගිහිදාය දුටුවොත් වනසාය, ලිඳේ පනිතාය වැටුනොත් ඌකාය, අතකින් කර වැලකි අතකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා. මේ මුදල් ලැබෙතුමත් මරණ තුනක් ඇති මිනිහ පැණිකාපු ආකාරයට තමයි මේ ආයවැලේකින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලබන සුමානෝල ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ දෙවනි වාරිකේ ලැබුන් නැත්තම් එක මරණයක් එතන තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කළ ඉදිරි අවුරුදු 20-30ට මේ වැඩසටහනට ලෝකේ රටවල් එකගුන් නැත්තම් තව මරණ. මෙතන මේ ටික පඩි වැඩි කරලා අරේ මේ දුන්න නැත්තම් මෙතන ගිනි තියන්න පටන් ගන්නවා තව මරණයක්. මේ IMF එකේ දෙවනි වාරිකේ ෆොරින් ඩෙට් රීස්ට්‍රක්චරින් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේයි මෙතන උද්ඝෝෂණ වල තියෙන ඒවයි මේ තුනත් මැද ඉඳලා කොමාරි මියන්තන් මේ රට පවත්වාගෙන යන්න ගොඩ ගන්න පුළුවන් ආයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සඳහා මරණ තුනක් ඇති මිනිහා පැණිකෑය වගේ අපි ඔක්කොම එකතු වෙලා මේ ටිකෙන් ගොඩ එන්න අවංකව වැඩ කරමු කියන ප්‍රාර්ථනෙ මගේ වචන කිපිය අවසන්
කරනවා. කොහොමද සිටිය ඔබතුමාට? ඔව් හර්ෂමෙන්තුමා.
Can I Mrs. මෙතන මේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හිටපු ගවනර් සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා පැනගෙනවා. ඔහු මෙතන නැහැ. නමුත් මට විනාඩියක් දෙන්න මේක පැහැදිලි කරන්න.
කෙටියෙන් කියන
කරු. දැන් මෙතන මතයක් ගෙනියනවා මේ ඩොලර් බිලියන 13ක් එතුමාගේ කාලයේ ණය ගත්තා කියලා. අත වශයෙන්ම මේක පැහැදිලි කරන්න මොකද්ද උනේ කියලා. 2015 ආණ්ඩු එනකොට සංචිත තිබුණා ඩොලර් බිලියන 8.2. මේ ඩොලර් බිලියන 8.2 ඇතුලේ තිබුණා ස්වොප් කියන ඒවා. අපි දන්නවා දැන් ස්වොප් කියන්නේ මොකක්ද කියලා. මාස 3ට ගත්ත ණය. ඒව තිබ්බා රෆ්ලි ඩොලර් බිලියන 2.5. ඊළඟට කෙටි කාලීන හොට් මනී කියලා දෙයක් තියෙනවා. ඒ තමයි ෆොරිනර්ස්ලා ඩොලර් ගෙනල්ලා ඒව රුපියල් වලට මාරු කරලා ඒව ආයෝජනය කරනවා මේ ට්‍රෙෂරි බොන්ඩ් බිල් වල. ඊට පස්සේ ඕන වෙලාවක ඒවා නැවත අරන් යන්න පුළුවන්. එතකොට ඒව හොට් මනී ඩොලර් බිලියන 3 මාරක් තිබ්බා. ওই දෙක එකතු කරාම ඩොලර් බිලියන 5. දැන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිවරයා කරේ මේ කෙටි කාලීන සංචිත දිගු කාලීන සංචිත වලට පරිවර්තනය කරා. ඒ නිසා එතන ඩොලර් බිලියන 5ක් එතුමා ISP හැටියට ගත්තා. ඊළඟට කලින් රජයවල් අරන් තිබිච්ච ණය ගෙවන්න ඒ 2015-19 කාලේ ඩොලර් බිලියන 5ක් ගියා. ඒකෙන් ඩොලර් බිලියන 1.5ක්ම තිබුණේ ISB 2. ඉවර කරනවා. එතන ඩොලර් බිලියන 10යි. ඊට පස්සේ එතුමා කිව්වා 19-20 කියන්නේ ඡන්ද කාලයක්. මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ලෝක වෙළඳ පොළට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද අර 2018 මේ විවස්ථාගත කුමන්ත්‍රණය නිසා ලොකු ගැටලුවක් මතුවෙලා ණය ගන්න බැරි තත්ත්වයකට පත් වෙච්ච නිසා එතුමා කිව්වා අපි තව ඩොලර් බිලියන 2.9ක් අරන් තියමු හදිසියකට ඡන්දකවි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියලා. එතුමා දැනන් හිටියේ නැහැ කොවිඩ් එක එනවා කියලා. එහෙම තමයි ඩොලර් බිලියන 13 එකතු වුනේ. එතකොට එතුමා යනකොට ඩොලර් බිලියන 7.8ක් සංචිතවල තිබුණා. බැරි වෙලාවක් එතුමායේ වැඩිපුර ඩොලර් බිලියන 2.9 අරගෙන තිබ්බේ නැත්නම් අපේ රට බංකොලොත් වෙන්නේ කොවිඩ් එක මුලදිම. ඉතින් ඒ නිසා එතුමා නැති තැන එතුමා වෙනුවෙන් රජය කතා කරා නම් හරි රජය කතා කරපු නැති නිසා මම කතා කරන්නේ එතුමාගේ ගෞරවය බේර ගන්න ඕනේ. මොකද අපි කවුරුත් ගරු කරන පුද්ගලෙක් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නේ. ඉතින් ඒ නිසා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන පුද්ගලයාට පුද්ගලිකව ගහන්න එපා. එතුමා කරේ රට වෙනුවෙන් කල්පනා කරලා කරපු දෙයක්. එච්චරයි.
මේ ගරු එමෙතෝ අපේ මේ මේ අබේසිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙත් එක්කම ඔබතුමා කෙටි උත්තරයක් දෙන්න. අබේසිංහ මන්ත්‍රීතුමා.
බෑ. යා මුත මගේ ප්‍රශ්නෙත් එක්කම උත්තරය දෙන්න. මේ අපේ
බන්දුලකට කියන ගරු මන්ත්‍රීතුමා වෙලාව කලවන්න. මේ
බන්දුලකට අතර සූරින්ගේ අපි ආර්ථික විද්‍යා පාඩම අහගෙන හිටියා. දැන් මේ ඔබතුමා රාජ්‍ය මූල්‍ය කලමනා කරන වගකීම් පනතගෙන ආවා ඔබතුමා 2002 2003. ඊට පස්සේ ඒකේ තියෙනවා අයවැය පරතරයේ දළ දේශපාලනේ 5%ට වඩා අඩුවෙන් තියා ගන්න ඕනේ ඉදිරියට කියලා. ඔබතුමා එදා ඉඳන්ම සෑම ආණ්ඩුවකම ඇමති වරයා වශයෙන් හිටියා. හැබැයි එතනින් පස්සේ ආපු සෑම අයවැයකම අයවැය පරතරයේ දළ දේශපාලනේ 5%ට වඩා වැඩි. හැබැයි ඔබතුමා හැම එකකටම අයවැයට අත ඉස්සුවා ඒ කිසි ප්‍රශ්නයක් නැති විදිහට. ඔබතුමා ඇයි ඒ ආණ්ඩුවට මේක පැහැදිලි කරලා ඒක අඩු කරන්න වැඩපිළිවෙලක් හැදුවලා එහෙම කිව්වේ නැද්ද? නැත්නම් ඇයි ඔබතුමා ඒවට හැම එකකම මේ අයවැයට අත ඉස්සුවේ?
හොඳ ප්‍රශ්නයක්.
කෙටියෙන් කියන ගමන්
රාජ්‍ය මූල්‍ය ආණ්ඩුකරණයේ තියෙන තත්ත්වය පිළිබඳ ඔබතුමාට කිසිම ප්‍රායෝගික අවබෝධයක් නැති බව තමයි එයින් පෙන්නේ. අපි කොච්චර දේ කිව්වත් අවසානයේදී ඉදිරිපත් කරන නිලධාරීන්ගේ වාර්තාව අනුව තමයි ඒක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් ලෙස මමත් රමේෂ් පතිර නැමැතුමත් කැබිනට් පත්‍රිකා දානවා මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කියලා. මේ ඔක්කොම කැබිනට් පත්‍රිකා අනුමත වෙනවද? නෑ. සමහර ඒවා වීසි ගන්නවා. මම හොඳම උදාහරණයක් කියන්නම්. මේ රටේ විප්ලවීය වෙනසක් කරන තාක්ෂණවේදී විෂය ධාරාව අපි ඔක්කොම ඉගෙන ගන්න විද්‍යා කලා වාණිජනේ. මම අධ්‍යාපන ඇමතිවරයෙකු වශයෙන් තාක්ෂණවේදී විෂය ධාරාව ගෙනහල්ලා මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර 1000ක් ඇති කළා. තාක්ෂණ පීඨ 400 251ක් ඇති කරන වෙලේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මට කුණුහරපෙන් විතරයි බඩින නැත්තේ. දන්න පුළුවන් සියලු ඒවෙන් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමාම කියනවා මේක කරන්න බෑ. අස්සම් ගල් ලැබෙනවා. හොඳ වෙලාවට මම බලහත්කාරයෙන් පාසල් වල පටන් ගත්ත නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේක එතුමා කරන නිසා මේකට ඔය කොයින් හරි ඔය ලෙවිල්ල පරිපූර්ණ ඇස්තමේන්තුවක් හරි දාලා සල්ලි දෙන්න කියලා. නැත්තම් අද වෙනකන් තාක්ෂණ විෂය
ධාරාවක් අවසන් කරන්න.
මේවා එහෙම කරන්න බෑ ආණ්ඩුව වල. අපි ආණ්ඩුව ඇතුළේ හිටියයි කියලා. මේ අනිත් කුමාරසාමි ගැන නම් ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. මේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල මුස්ලිම් සියලු මිනිස්සුන්ට අවුරුදු 30ක යුද්ධේ නතර කළා. මේ රටට සාමය ගෙනාපු මේ මිනිස්සයා මොන තරම් අපහාස ප්‍රමාණයක් විඳිනවද තමුන්නාසලගේ. එහෙම කරන්න වටිනවද? කුමාරස්වාමි වගේද මහින්ද රාජපක්ෂ කියන මිනිස්සයා මේ අපි ඔක්කොමලට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න මිනිහන්නේ අපි එළවලු ගහන්න.
හරි බොහොම ස්තුතියි ගරු එම් එස් නොහර්දලිංගම් මැතිතුමා ඔබතුමාට. නෑ ගරු මන්ත්‍රීතුමා විවාදයක් කරගන්න එපා. ඔබතුමාගේ වේලාවදී කතා කරන්න.
කෞරව පිරදි සභානායර අවර්ගලේ කෞරව
ඒ ගැන විවාද කරන්න ඕනේ නෑ මන්ත්‍රීතුමා.
කෞරව පිරදි සභානායර අවර්ගලේ வளமையாக வளமை போல 2024 ஆண்டுக்கான வரவு செலவு திட்ட ஆரம்ப உரையிலே ஜனாதிபதி அவர்கள் புத்தபவனினுடைய சூத்திரத்தை சமஜீவிகதை என்ற அந்த சூத்திரத்தை
தன்னுடைய
உரையை ஆரம்பித்தார். உண்மையிலேயே கலாச்சாரம் என்பது அதே நேரத்தில் அவர் கூறுகிறார் கலாச்சாரம் என்பது விருது வழங்குவதற்கான ஒரு விடயம் அல்ல என்று. ஆனால் உண்மையிலே
பௌத்த
கலாச்சாரத்தின்பால் அவர் ஈர்க்கப்பட்டு இந்த வரவு செலவு திட்ட நிதி ஒதுக்கீட்டிலே மிக கூடுதலான நிதியை இந்து இஸ்லாமிய கிறிஸ்தவ கலாச்சார விடயங்களை விடுத்து கூடுதலாக பௌத்த கலாச்சாரத்திற்கு பௌத்த விடயங்களுக்கு சுமார் 700 மில்லியன் நிதி ஒதுக்கீடு செய்திருப்பதை பார்க்கக்கூடியதாக இருக்கின்றது. அந்த வகையிலே அனுராதபுரம் மகா விகாரை அதை பல்கலைக்கழகமாக மாற்றுவதற்கு 400 மில்லியனும் அனுராதபுரம் சர்வதேச பௌத்த நூலகத்திற்கு 100 மில்லியனும் கண்டி பௌத்த கலாச்சார நூதன சாலைக்கு 200 மில்லியனுமாக 700 மில்லியன் நிதி தனியாக பௌத்த கலாச்சாரத்திற்காக பௌத்த திணைக்களத்திற்கு ஒதுக்கப்பட்டிருக்கின்றது. இங்கே ஏனைய இந்து இஸ்லாமிய கிறிஸ்தவ கலாச்சார நிலையங்களுக்கு கலாச்சார விடயங்களுக்கு எந்தவித நிதியும் இந்த வரவு செலவு திட்டத்திலே ஒதுக்கீடு செய்யப்படவில்லை. அதேபோல் ஒரு இலங்கையை பௌத்த சுற்றுலா மையமாக மாற்ற வேண்டும் என்பதற்காக இந்த ஒதுக்கீடுகள் செய்யப்பட்டிருப்பதாகவும் ஜனாதிபதி அவர்கள் குறிப்பிட்டிருக்கிறார். இதிலிருந்து நாங்கள் உணரக்கூடியதாக இருக்கின்றது, இது ஒரு பௌத்த நாடு, பல்லின அல்லது பல்மத மக்கள் வாழுகின்ற நாடாக ஜனாதிபதியோ அல்லது இந்த ஆட்சியாளர்களோ இந்த நாட்டை ஏற்றுக்கொள்ளவில்லை என்பது இதிலிருந்து புலனாகிறது. இது எங்களுக்கு ஏற்கனவே தெரிந்த விடயம். அதுவாக இருந்தாலும் சில மாற்றங்களை நாங்கள் காணலாம் என்று நினைத்திருக்கின்ற வேளையிலேதான் மீண்டும் மீண்டும் இந்த நாட்டினுடைய தலைவர்கள், அரசியல் தலைவர்கள் இது பௌத்த நாடு என்று திரும்ப திரும்ப சொல்லிக் கொண்டிருக்கின்றார்கள். அந்த வகையிலேதான் இங்கே பௌத்தத்திற்கு முன்னுரிமை அளிக்கப்பட்டு பௌத்த கலாச்சாரத்திற்கு நிதியிலேயும் முன்னுரிமை அளிக்கப்பட்டு இந்த வரவு செலவு திட்டம் அமைந்திருக்கின்றது. நாங்கள் குறிப்பாக இந்து மக்கள் அல்லது இந்து கலாச்சாரத்தை வளர்க்க வேண்டியதாக இருந்தால், உதாரணத்திற்கு யாழ்ப்பாணத்திலே ஒரு கலாச்சார மண்டபம் தேவையாக இருந்தால் இந்தியாவைத்தான் நாங்கள் இந்தியாவிடம் தான் கேட்க வேண்டியிருக்கின்றது. திருக்கேஸ்வரம் இந்து ஆலயம் புனரமைக்கப்பட வேண்டுமாக இருந்தால் அது இந்தியாவைத்தான் நாங்கள் கேட்க வேண்டியிருக்கும். இந்தியா தான் அந்த உதவிகளை எங்களுக்கு செய்து கொண்டிருக்கின்றது. அண்மையிலே வந்த இந்திய நிதியமைச்சர் நிர்மலா சீதாராமன் கூட திருவோணமலை திருக்கோணேஸ்வரர் ஆலயத்துக்கு சென்று, நீங்கள் கேட்டால் நாங்கள் உங்களுக்கு இந்த ஆலயம் புனரமைப்பதற்கு விருத்தி செய்வதற்கு நிதியுதவி செய்ய தயாராக இருக்கின்றோம் என்று கூறியிருக்கின்றார். ஆனால் நீங்கள் பாகுபாடு காட்டி இது இந்து இங்கே இருக்கின்ற இந்து ஆலயங்களுக்கோ அல்லது இந்து கலாச்சார விடயங்களிலேயோ நீங்கள் நிதி ஒதுக்கிடுவதிலிருந்து பின்வாங்குவது எங்களுக்கு உண்மையிலே மன வருத்தத்தை தருகின்றபடியுமாகும். அதேபோல் மிக அண்மையிலே அக்கரைப்பட்டியிலிருந்து ஒரு மௌலவி அவர்கள் இந்துக்களினுடைய கலாச்சாரத்தை அல்லது கலையை, குறிப்பாக பரதநாட்டிய கலையை மிகவும் கேவலமாக இந்துக்களை புண்படுத்துகின்ற வழியிலே வகையிலே ஒரு ஆன்மீக உரையை ஆற்றியிருக்கின்றார். அது ஆன்மீக உரையா அல்லது திட்டமிட்டு இந்துக்களை நோகடிப்பதற்காக அப்படி ஒரு சந்தர்ப்பத்தை பயன்படுத்தி மிகவும் கேவலமான முறையிலே நடனக்கலையை இந்துக்கள் பெரிதும் மதிக்கின்ற, ஆலயங்களிலே பெரிதும் போற்றுகின்ற, பேணுகின்ற பரதநாட்டிய கலையை விமர்சித்து உரையாற்றியிருக்கின்றார். இது உண்மையிலே எங்களுக்கு ஒரு வேதனை தருகின்றபடியும், நாங்கள் உண்மையிலே ஒரு சக மதத்தவர் சக மதத்தினுடைய கலாச்சாரத்தை மதிக்க தெரிந்திருக்க வேண்டும். நாங்கள் குறிப்பாக வடக்கு கிழக்கிலே இந்து அல்லது தமிழ் மக்களும் இஸ்லாமிய மக்களும் சேர்ந்து வாழ்கின்ற ஒரு நிலையிலே குறிப்பிட்ட ஒரு இனத்தை அல்லது குறிப்பிட்ட ஒரு மதத்தை மிகவும் அவமதிக்கக்கூடிய வகையிலே பேசியிருக்கின்ற இந்த விடயம் மிகவும் கண்டனத்துக்குரியது. இதை எல்லா முஸ்லிம்களும் ஏற்றுக்கொள்ளப் போவதில்லை என்பது எங்களுக்கு தெரியும். இங்கே காலையிலே நாங்கள் இங்கே பாராளுமன்ற சக முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்களுடன் பேசுகின்ற பொழுது அவர்களையும் அவருடைய அந்த பேச்சை வெறுத்தார்கள். அதற்கு அவருடைய ஆதரவு இருக்கவில்லை. நாங்கள் இன்று காசாவிலே பாலஸ்தீனத்திலே முஸ்லிம் மக்களுக்கு எதிராக நடத்தப்படுகின்ற அந்த கொலை வரி தாக்குதலை கண்டித்து ஐநாவுக்கு இங்கே ஏனைய பாராளுமன்ற உறுப்பினர்களுடன் இணைந்து நாங்கள் முறையிடுகின்றோம். எழுத்து மூலம் முறையிடுகின்றோம். நாங்கள் அங்கே ஒரு இனப்படுகொலை நடந்து கொண்டிருக்கின்றது என்பதை நாங்கள் சுட்டிக்காட்டுகின்றோம். முஸ்லிம் மக்கள் அங்கே பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். எப்படி 2009 மே மாதம் முள்ளிவாய்க்காலிலே ஒரு படுகொலை நடந்தேறியிருக்கின்றதோ அதே போன்று எந்தவித வேறுபாடுமின்றி இஸ்ரேலியர்களால் அங்கே காசாவை நோக்கி அந்த குண்டு தாக்குதல்கள் எறிகணை வீச்சுக்கள் நடைபெற்று அப்பாவி மக்கள் கொல்லப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். முள்ளிவாய்க்காலோடு ஒத்த ஒரு இன படுகொலை அங்கே அரங்கேறிக் கொண்டிருக்கின்றது. எப்படி முள்ளிவாய்க்கால் படுகொலை நடைபெறுகின்ற பொழுது இந்த அரச இலங்கையினுடைய அரச பயங்கரவாதத்திற்கு எதிராக எந்தவித நாடும் குரல் கொடுக்கவில்லையோ அதே போல்தான் இன்றும் அந்த முஸ்லிம் மக்களுக்கு எதிரான இஸ்ரேலினுடைய தாக்குதலுக்கு எதிராக பெரிய அளவிலே குரல் கொடுக்கப்படாமல் இருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அன்று முஸ்லிம் தலைவர்கள் வடகிழக்கிலே யுத்தம் நடைபெற்றுக் கொண்டிருக்கின்ற பொழுது, குறிப்பாக இறுதி யுத்தம் முள்ளிவாய்க்காலிலே நடைபெற்றுக் கொண்டிருக்கின்ற பொழுதும் கூட இங்கே முஸ்லிம் தலைவர்கள் தமிழ் மக்களுக்காக குரல் கொடுக்காத ஒரு துரதிருஷ்டவசமான சம்பவம் நடந்தேறியதுதான். ஆனால் இன்று இங்கே ஒட்டுமொத்த தமிழ் மக்கள் அங்கே பாலஸ்தீனத்திலே காசாவிலே கொல்லப்படுகின்ற முஸ்லிம் மக்களுக்காக குரல் கொடுத்துக் கொண்டிருக்கின்றார்கள், போராட்டம் நடத்துகின்றார்கள், ஐநாவுக்கு கடிதம் எழுதி கொண்டிருக்கின்றோம். அப்படிப்பட்ட ஒரு நிலையிலே தான் அங்கே பாலஸ்தீனத்திலே நாங்கள் இந்த நேரத்திலே நான் ஒரு விடயத்தை சுட்டிக்காட்ட வேண்டும். எங்களுடைய ஆரம்ப ஸ்தாபக தலைவர், எங்களுடைய நான் சார்ந்திருக்கின்ற தமிழீழ விடுதலை இயக்கம், எங்களுடைய கட்சியினுடைய எங்களுடைய போராட்ட இயக்கத்தினுடைய ஸ்தாபக தலைவர் தங்கத்துறை அவர்கள் 1982 அவர் வெளிக்கடை சிறையிலே படுகொலை செய்யப்பட்டார். 82 கொழும்பு நீதிமன்றத்திலே அவர் அங்கே உரையாற்றுகின்ற பொழுது கருத்து சொல்கின்ற பொழுது நாங்கள் விடுதலைக்காக போராடுகின்ற போராளிகள், விடுதலை மறுக்கப்படுகின்ற சுதந்திரம் மறுக்கப்படுகின்ற மக்களுக்காக, அவர்கள் லத்தீன் அமெரிக்க நாடுகளாக இருந்தாலும் அல்லது ஆப்பிரிக்க கண்டத்திலே இருக்கின்ற நாடுகளிலே இருக்கின்ற மக்களாக இருந்தாலும், எந்த மக்கள் ஒடுக்கப்படுகிறார்களோ சுதந்திரம் மறுக்கப்படுகின்றதோ அவர்களுக்காக போராடுவதற்கு நாங்கள் தயாராக இருக்கின்றோம் என்று கூறியதை இங்கே நான் நினைவு கூற விரும்புகின்றேன். அன்று எங்களுடைய தலைவர் கூறியதை அதற்காகத்தான் தமிழினம் இன்று அந்த முஸ்லிம் இனப்படுகொலைக்கு எதிராக இன்று குரல் கொடுத்துக் கொண்டிருக்கின்றது, நாங்கள் குரல் கொடுத்துக் கொண்டிருக்கின்றோம் என்பதை இங்கே நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அங்கேயும் இதே போன்றுதான். அங்கே ஏறக்குறைய 12,000 மக்களுக்கு மேல் கொலை செய்யப்பட்டிருக்கிறார்கள் குண்டுவீச்சு தாக்குதல்களே இந்த யுத்தம் காரணமாக. அதில் ஏறக்குறைய 5,000 சிறுவர்கள் கொல்லப்பட்டிருக்கின்றார்கள். அங்கே அதேபோல் ஏறக்குறைய 30,000 பேர் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். குறிப்பாக சிறுவர்கள், 10,000 மேற்பட்ட சிறுவர்கள் அந்த யுத்தத்திலே பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். அந்த யுத்தத்திலே வைத்தியசாலைகள், பாடசாலைகள், வணக்க ஸ்தலங்கள், இதுபோன்ற தனியார் கட்டிடங்கள் என ஏறக்குறைய 2,50,000 கட்டிடங்கள் தரைமட்டமாக்கப்பட்டது. இன்றும் யுத்தம் தொடர்ந்து கொண்டிருக்கின்றது. இந்த யுத்தம் நான் நினைக்கின்றேன் என்று 42வது நாளாக அது ஒரு சுடுகாடாக இன்று காசா பிரதேசம் காட்சி தருகின்றது. அதற்குள்ளே கூட இஸ்ரேலிய அரசாங்கம் காசா என்ற ஒரு பிரதேசம், காசா என்ற ஒரு பிரதேசம் தேசிய வரைபடத்திலே சர்வதேச வரைபடத்திலே கூட இருக்கக்கூடாது என்று அங்கே எச்சரித்துக் கொண்டிருக்கின்றார்கள். ஆனால் ஒருபுறம் அங்கே நாங்கள் மக்களை கொல்லவில்லை, ஹமாஸ் போராளிகளைத்தான் நாங்கள் வேட்டையாடுகின்றோம், கொல்லுகின்றோம், அவர்களுக்கு எதிராகத்தான் தாக்குதல், மக்களுக்கு இல்லை, மக்களுக்கு எதிராக இல்லை. இங்கே முள்ளிவாய்க்கல்லே நடந்த பொழுது இந்த அரசாங்கம், இலங்கை அரசாங்கம் கூறினது சமாதானத்துக்கான யுத்தம், மக்களை வெளியேற்றுவதற்காக நாங்கள் அந்த யுத்தத்தை செய்கின்றோம் என்றார்கள். ஆனால் என்ன நடந்தது? ஆயிரக்கணக்கிலே லட்சக்கணக்கிலே மக்கள் காணாமலாக்கப்பட்டு கொலை செய்யப்பட்டு அங்கவீனர்களாக்கப்பட்டார்கள். முள்ளிவாய்க்காலிலே நடந்த அதே எந்தவித வேறுபாடுமின்றி அந்த யுத்தம் தான் இன்று அங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஏறக்குறைய 3000 பேருக்கு மேலே காணாமலாக்கப்பட்டிருக்கின்றார்கள். காசா யுத்தத்திலே 3000 மேற்பட்டவர்கள் காணாமலாக்கப்பட்டிருக்க அல்லது காணாமல் போயிருக்கின்றார்கள். இதேபோல்தான் முள்ளிவாய்க்கால் இறுதி யுத்தத்திலேயும் எங்களுடைய மக்கள், எங்களுக்கு குறிப்பாக எங்களுடைய இளைஞர் உறவினர்களால் ஒப்படைக்கப்பட்ட உறவுகள் காணாமல் ஆக்கப்பட்டிருக்கின்றார்கள் ஆயிரக்கணக்கிலே. இன்று அவர்களுக்கு OMB எனப்படுகின்ற அந்த அலுவலகத்தை திறந்து அவர்களுக்கு நஷ்டஈடு கொடுப்பதற்காக கூட இங்கே 1000 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. அந்த நிதி ஒதுக்கீடு அவர்கள் அந்த காணாமல் ஆக்கப்பட்டவர்களினுடைய உறவுகள் எங்களுக்கு நீதிதான் வேண்டும், எங்களுக்கு நிதி தேவையில்லை என்கிறார்கள். ஆனால் இந்த அரசாங்கம் வலுக்கட்டாயமாக அவர்களுக்கு நிதி இந்த வரவு செலவு திட்டத்திலே 1000 மில்லியன் நிதி ஒதுக்கீடு செய்திருக்கின்றார்கள். அவர்கள் நிதியை கேட்கவில்லை. அவர்கள் திரும்ப திரும்ப கேட்கிறது தங்களுக்கு நீதி வேண்டும், எங்களுடைய உறவுகளுக்கு என்ன நடந்தது, பகிரங்கமாக இந்த அரசாங்கம் அறிவிக்க வேண்டும். ஆனால் எங்கே எதுவுமே நடக்கவில்லை. ஆனால் அங்கே நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது, அவர்கள் கேட்கவில்லை. ஆனால் அங்கே நிதி கேட்கின்றார்கள். எங்களுடைய மக்கள் பாடசாலைகளிலே பௌதிக வளங்களுக்காக நிதி கேட்கின்றார்கள், வீதிகளை போடுவதற்கு நிதி கேட்கின்றார்கள், வேறு ஆஸ்பத்திரிகளை கட்டுவதற்கு, ஆஸ்பத்திரிகளை மருந்து தேவைகளுக்காக, மருத்துவ தேவைகளுக்காக, வசதிகளுக்காக அந்த மக்கள் நிதி கேட்கின்றார்கள். அவர்களுக்கு நீங்கள் நிதி கொடுக்க மறுக்கின்றீர்கள், நிதி ஒதுக்கீடு செய்ய மறுக்கின்றீர்கள். ஆனால் அவர்கள் கேட்காத நிதியை அந்த மக்கள் அந்த அலுவலகமே வேண்டாம், OMB அலுவலகம், காணாமல் போனவருக்கான, காணாமலாக்கப்பட்டவருக்கான அந்த அலுவலகமே தேவையில்லை என்று சொல்லுகின்ற பொழுது அந்த அலுவலகத்தை நிறுவி அமைத்து அந்த அலுவலகத்திற்கு நிதி ஒதுக்கீடு செய்கின்றீர்கள், அவர்களுக்கு நஷ்டஈடாக வழங்குகின்றது. இது யாரையோ திருப்திப்படுத்துவதற்காக, இராணுவத்தினரையோ அல்லது ஏனையோரையோ திருப்திப்படுத்துவதற்காக இந்த நிதி ஒதுக்கீடு செய்கின்றீர்கள். நாங்கள் கேட்கவில்லை. அந்த மக்களுடைய பிரதிகளாக இருக்கின்ற நாங்கள் அவர்களுக்கு நிதி ஒதுக்கீடு செய்யுங்கள் என்று நாங்கள் கேட்கவில்லை. அவர்கள் பாதிக்கப்பட்டவர்கள் கேட்கவில்லை. ஆனால் நீங்கள் அவர்களை, அவர்களுடைய வறுமையை அல்லது அவர்களுடைய, அவர்கள் அப்போ இப்போ இருக்கின்ற பொருளாதார ரீதியான அந்த ஏற்ற தாழ்வை பயன்படுத்தி நீங்கள் அவர்களுக்கு நிதி ஒதுக்கிடுவது, இந்த வரவு செலவு திட்டத்தில் நிதி ஒதுக்கிட்டதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இதை நாங்கள் விரும்பவில்லை, ஏற்றுக்கொள்ளவில்லை. நிதி எங்கு தேவையோ எங்களுடைய மக்களினுடைய அன்றாட வாழ்வாதார பிரச்சனைக்கு, அவர்களுடைய வாழ்க்கை, அவர்களுடைய பொருளாதார ரீதியாக அவர்களை மேம்படுத்துவதற்கு நிதி தேவைப்படுகின்றது. அதை நீங்கள் செய்யுங்கள். அதற்காக கொண்டு போய் கேட்காத நிதியை ஒதுக்க வேண்டாம் என்று நான் இந்த நேரத்திலே கேட்டுக்கொண்டு, அதேபோல் இங்கே அரசியல் தீர்வு தேவையில்லை. எங்களுடைய முதல் பேசிய அமைச்சர் பந்துல குணவர்த்தனா அவர்கள் அரசியல் தீர்வு தேவையில்லை, பொருளாதார தீர்வு தான் தேவை என்று சொன்னார். ஆனால் உண்மையிலேயே அரசியல் தீர்வு இல்லாமல் விட்டால் இந்த பொருளாதார பிரச்சனை, பொருளாதார நெருக்கடி தொடர்ந்தும் நீடித்துக் கொண்டே இருக்கும் என்றது நாங்கள் இந்த பாராளுமன்றத்திலும் வெளியிலும் தொடர்ச்சியாக சொல்லிக் கொண்டிருக்கின்றோம். அதைத்தான் இப்பொழுதும் சொல்கின்றோம். அரசியல் தீர்வு, நிரந்தர அரசியல் தீர்வு இல்லாமல் ஒருபோதும் இந்த இலங்கையினுடைய இனப்பிரச்சனைக்கோ, இலங்கையினுடைய ஒட்டுமொத்த பிரச்சனைக்கோ தீர்வு காண முடியாது இந்த அரசாங்கத்தினால் என்பதை கூறிவிடப்படுகின்றேன். நன்றி.
திவாஹர் விவேகே சந்தா பசரு எக்கதாக்வா சபாவே கட்டியுத்தா அவ காலிக்கு வத்திட்டு உள்ளேன்.